ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 20ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තුවක මූලික රාජකාරිය 50ක් සම්මත කරන්නේ. පාර්ලිමේන්තුව වෙනුවෙන් විශාල මුදලක් ජනතාව වියදම් කරන්නේ 50ක් සම්මත කිරීම සඳහා. පහුගිය අයවැයෙන් ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට 51ක් යෝජනා කරලා තිබුණා, එක 50ක්වත් සම්මත කරේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් සම්මත කරපු 50 ගාන 22යි. ඒක පහුගිය අවුරුදු 5ේ තියෙන අඩුම ගාන. ඉතින් පාර්ලිමේන්තුව සාර්ථකව මෙහෙයුවනම්, ව්‍යවස්ථාකරණය සාර්ථකව සිද්ධ වුණා නම් එහෙම දත්ත තියෙන්න පුළුවන් කමක් නැහැ. පොරොන්දු වෙච්ච 11 බිංදුවයි, සම්පූර්ණ ගාන 22යි, පහුගිය අවුරුදු 5ේම අඩුම ගාන. මගේ ප්‍රාර්ථනාව මේ අඩුපාඩුකම් හදාගෙන ඊළඟ වසරවලදීවත් පාර්ලිමේන්තුවේ මූලික රාජකාරණය, මූලික වගකීම ව්‍යවස්ථාකරණයට මේ රජය යොමු වෙයි කියලා, ඒ සඳහා අවශ්‍ය කරන කාර්ය කරන්නට අවශ්‍ය කරන විශේෂඥයන්, ඒ අදාළ කණ්ඩායම් සූදානම් කරගෙන පාර්ලිමේන්තුව සතු මූලික වගකීම ව්‍යවස්ථා සම්පාදනය කරයි කියලා. එනිසා පාර්ලිමේන්තුව වෙනුවෙන් ජනතාව වියදම් කරන අතිවිශාල මුදල් කන්දරාවට වටිනකමක් ලැබෙන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන නීති ප්‍රමාණය සහයි නීතිවල ගුණාත්මක භාවය අනු. එනිසා ඒ සඳහා අවශ්‍ය ඕනම සහයෝගයක් විපක්ෂය හැටියටත්, ඒ පිළිබඳ අධ්‍යක්ෂීම් තියෙන නීතිවිද්‍යාවරුන් හැටියටත් ලබා දෙන සූදානම් කියන කාරණයක් මේ මොහොතේ කියන්න කැමතියි. අද ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ කතා වුණා. වසන්ත සමරසිංහ ගරු ඇමතිතුමා ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය විවේචනය කරා. ඔබතුමාට අයිතියක් තියෙනවා රජයේ හැටියට ඒ විවේචනය කරන්න. හැබැයි මේ ස්වාධීන කොමිෂන් සභාව පිහිටෙව්වේ මේ රටේ විධායක අධික බලයක් සහිත විධායක ජනාධිපති ක්‍රමය තුළ ඒ අධික බලය අයුතුලෙස භාවිතා කිරීම නිරීක්ෂණය කරපු නිසා සමාජය තුළ ඇතිවෙච්ච කතිකාවතක ප්‍රතිඵලක් විදිහට 17 වෙනි ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න මූලික වෙච්ච දායක වෙච්ච පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. අද ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්, මේ අලුතෙන් පත්වෙච්ච NPP මන්ත්‍රීවරයෙක් නම් කමක් නැහැ, ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් එදා මුල් පනත සම්මත කරගන්න, මුල් ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න ඡන්ද දීපු කෙනෙක් අද කියනකොට ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය දුර්වලයි, ඒකේ බලය අඩු කරන්න කියලා, ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගරු සභාපතිතුමනි. ස්වාධීන කොමිෂන් සභා එහෙම ස්වාධීනම නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සීමාවන්, ඒ වගේම වෙනත් පනත් වලින් ඇති කරපු සීමාවන් සහ ප්‍රායෝගික යථාර්ථයන් එක්ක බැඳිලා තියෙනවා. හිතුමනාපේ හිතන දෙයක් කරන්න ස්වාධීන කොමිෂන් සභාවට බෑ, ඒක මම පිළිගන්නවා. හැබැයි විපක්ෂයේ ඉන්නකොට ස්වාධීන කොමිෂන් සභාව උතුම් ස්වාධීන කොමිෂන් සභාව ආරක්ෂා කරගත යුතුයි කියලා ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා අවුරුද්දක් යනකොට ස්වාධීන කොමිෂන් සභා නපුරුයි, ස්වාධීන කොමිෂන් සභා වැඩ කරන්නේ නැහැ, ස්වාධීන කොමිෂන් සභා රජයේ කටයුතු වලට බාධාවක් කියලා කියන එක ගැළපෙන්නේ නැහැ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මූලධර්ම වලට විරුද්ධයි. ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් නෙමෙයි, අපේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් මේ ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු පිළිබඳව ස්වාබැලීම සඳහා වූ කාර්යපරිපාටියක් තිබෙනවා. ඒ තමයි අපේ ස්ථාවර නියෝගවල තිබෙන 126 වගන්ති. 126 එක වගන්තිය කියනවා ගරු සභාපතිතුමනි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාවේ උපලේඛන යටතේ පිහිටවන ලද සියලුම ස්වාධීන කොමිෂන් සභා සිය බලය ක්‍රියාත්මක කිරීම සහ කාර්ය කර්තව්‍යයන් පිළිබඳ කාර්ය සාධනය ඇතුළත්ව ස්වකීය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක් එක් ලිත් වර්ෂයක් සඳහා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව විසින් වාර්ෂික වාර්තා සලකා බලනු ලැබිය යුතු අතර කාරක සභාව විසින් එකේ කාර්යභාරය ඉටු කිරීමේදී කොමිෂන් සභාවල සභාපතිවරයන්, සමාජිකයන් හා නිලධාරීන් කාරක සභාව ඉදිරියට කැඳවනු ලැබීමට බලය තිබු යුත්තේ. ගරු සභාපතිතුමනි, මෙම කමිටුව තමයි අපේ පාර්ලිමේන්තුවේ තිබෙන ඉහළම කමිටුව. කතානායකවරයා සභාපති, අග්‍රාමාත්‍යවරයා සමාජිකයෙක්, සභානායකවරයා සමාජිකයෙක්, පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ නායකවරයා සමාජිකයෙක්, ඒ වගේම කතානායකවරයා විසින් නම් කරන වෙනත් මන්ත්‍රීවරයන් තිදෙනෙකු මේ සමාජිකයන් වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට වගේම සංවිධානයක් මේක තියෙන්නේ. මම ප්‍රශ්නයක් අහනවා, මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව තමන්ගේ යුතුකම් ඉෂ්ට කරලා තියෙනවා. මම ව්‍යවස්ථා සභාවේ සමාජිකයෙක්. මේ ප්‍රශ්නේ මම ව්‍යවස්ථා සභාවෙත් මතු කරලා තියෙනවා. ඊට වඩා මම යමක් කියන්නේ නැහැ. හැබැයි අද වසරක් ගත වෙලා තියෙනවා. මේ ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුවයි, ස්ථාවර නියෝග 126 තිබෙන ප්‍රතිපාදන අනුවයි සොයා බලා කටයුතු කිරීමේ වගකීම මේ පාර්ලිමේන්තු වගකීමක් වසන් සමරසිංහ ඇමතුමනි. ඔබතුමා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ ගරු වගමැතිනියත් එක්ක සභානායකතුමත් එක්ක. මේ නිතිපතා රැස් වෙලා මේ ස්වාධීන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ තියෙන වාර්ෂික වාර්තාවන් සලකා බැලුවනම් කාර්යක්ෂමතාවය, ඒ කරපු කටයුතු වල තියෙන වළංගු භාවය, ඒ බලයෙන් පිට ගිහිල්ලද නැද්ද කියන කාරණා පිළිබඳ සොයා බලන්න පුළුවන්. ඊට අදාළ නිර්දේශ කරන්න පුළුවන්. අපි ඒ වගකීම ඉෂ්ට කරලා තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව දවස් කීයක් රැස් වෙලා තියෙනවා. ඒ වගේම මොනේ හැම හරි ස්වාධීන කොමිෂන් සභාවක් ඒ වාර්තා වාර්ෂිකව ඉදිරිපත් කළ නැත්තම් ඒ පිළිබඳවත් මහජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කිරීමේ වගකීමක් තියෙනවා. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය ඕන්ට වඩා වැඩි අකාර්යක්ෂමයි, ගැටලු තියෙනවා කියලා මේ පාර්ලිමේන්තුවේ පොදුවේ විවේචනය කිරීම ආණ්ඩුවේ ඇමතිතුමෙකුට ගැලපෙන්නේ නැහැ. මුතුමන පෞද්ගලික විවේචනයක් කරනව නෙමෙයි. මේ විවේචනය අපි නිරතුරුව අහනවා. ගරු ජනාධිපතිතුමත් පොලිස් කොමිෂන් සභාව පිළිබඳ මේ පිළිබඳව ප්‍රසිද්ධ විවේචන කළා. එසේ විවේචනය කළ පොලිස් කොමිෂන් සභාව යම් ආකාරයකට දමනය කරගත්තා. ස්වාධීනත්වය අහිමි කළා. එහි තිබෙන බලතල නිලධාරීන්ට ආපසු පැවරීමට කටයුතු කරගත්තා. ඒ නිසා මේ ස්වාධීන කොමිෂන් සභාව හැදුවෙම, මේවා හැදුවෙම ජනාධිපතිවරයා මත සංවරණ සහ තුලන ක්‍රියාත්මක කිරීම උදෙසා. අද අපි ස්වාධීන කොමිෂන් සභාවල බලතල අඩු කරන කතා කරනවා නම්, ඒවා ස්වාධීනත්වයට අභියෝග කරනවා නම්, ඒක වැරදි විතරක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳව පාර්ලිමේන්තුවට තියෙන බලතල ප්‍රකාරව කටයුතු කරලා ඒවා පිළිබඳ ගවේෂණය කරන්න. මොකද මුදල් වෙන් කරන්නේ පාර්ලිමේන්තුව නම් පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග 126 එක මගින් තියෙන බලය, 126 දෙක මගින් තියෙන බලය, 126 තුන මගින් තියෙන බලය ක්‍රියාත්මක කරලා මේ ස්වාධීන කොමිෂන් සභාවල බලතල පිළිබඳ යථාවත් වූ පාලනයක් ඇති කරගැනීමට අපි කටයුතු කළ යුතුයි. එසේ නොමැතිව විවේචනය කිරීම වැරදි. මක් නිසාද ඒ තනතුර වල පත් වෙලා ඉන්නේ මේ රටේ ඒ විවිධ ක්ෂේත්‍රවල විද්වත් වෘත්තීන් වල නිරත වෙච්ච අය, වගකීම් යුතු අය. ඒ අය කෙරේ ගෞරවයක් අපිට තියෙන්නත් ඕනේ, ඒ අය කරන සේවය ගැන ගෞරවයක් තියෙන්නත් ඕනේ, ඒ අයගේ ස්වාධීනත්වය ආරක්ෂා කර දීමත් පාර්ලිමේන්තුවේ අපේ වගකීම නිසා. ඒ නිසා මම එක් එක් කොමිෂන් සභා පිළිබඳ මම විශේෂයෙන් විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ පිළිබඳ බොහෝ අදහස් තිබෙනවා. ඒ එක් එක් මන්ත්‍රීවරු තමන්ගේ දැනුම අනුව, තමන්ගේ තොරතුරු අනුව ඒ කියන්නේ විවේචනය කරයි. මම ඉදින්ට වැටෙන්න යන්නේ නැහැ, විශේෂයෙන් මම ව්‍යවස්ථා සභාවේ සමාජිකයෙක් නිසා. නමුත් මට එක ධූරයක් පිළිබඳව අද සාකච්ඡා කරන්න තියෙනවා. ඒ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 156 වෙනි ව්‍යවස්ථාව මගින් පිළිපදවන ලද ඔම්බුඩ්ස්මන් තනතුර. ස්කැන්ඩිනේවියන් රටවල් වල ආණ්ඩු ක්‍රම තුල තිබුණු මේ ඔම්බුඩ්ස්මන් නැත්නම් අපි සිංහලෙන් දුක්ගන්නා රාළ කියලා හඳුන්වපු මේ ව්‍යුහය පිළිබඳව අපි නීති විද්‍යාල ඉගෙන ගත්තා, විශ්වවිද්‍යාල ඉගෙන ගත්තා, පාසල ඉගෙන ගත්තා. ඒ කියන්නේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාදාමයන් තුල සහ පරිපාලන ක්‍රියාදාමයන් තුල සහන නොබැරෙන අහිංසක මිනිසුන්ට සහන ලබා ගන්න තමයි ජයජාදන මැතිතුමා ආරම්භ කරේ මේ ඔම්බුස්මන් ධූරය. පස්සේ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා ව්‍යවස්ථාවකට සබ්බවටපත් කළා. දැන් අපි මේ සංඛ්‍යා ලේඛන බැලුවාම වසරකට ඔම්බුස්මන්වරයා වෙත එන්නේ ඉතාමත්ම අඩු පැමිණිලි සංඛ්‍යාව. මේක අලුත් ප්‍රවණතාවයක් නෙමෙයි, මේක කාලයක් තිස්සේ තියෙන එකක්. ඒ වගේම ඔම්බුඩ්ස්මන්වරයා බලයක් නැති, ප්‍රයෝජනවත් නැති, හුදු දුක්ගැනවිලි අහන, ප්‍රයෝජනවත් තීරණ දෙන ධූරයක් නෙමෙයි කියලා මතයක් සමාජයේ ඇති වෙලා තියෙනවා. අධිකරණයකට ගිහිල්ලා සමහර ප්‍රශ්න පිළිබඳ විමසන්න පුළුවන් කමක් නැහැ, සමහර ඒවා ප්‍රමාදයි. ඒ වගේම අධිකරණ වෙත ගිහිල්ලා විශේෂයෙන්ම අභියාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණ වෙත ගිහිල්ලා සමහර කටයුතු පිළිබඳ නඩු කටයුතු මෙහෙවන්න බෑ, ඒවා මිලාදිකයි. අහිංසක මිනිස්සුන් රටේ පුරවැසියන්ට මේ ඔම්බුඩ්ස්මන් ධූරය හඳුන්වා දුන්නේ සරල ක්‍රියාදාමයක් හැටියට. එනිසා රජයට වගකීමක් තියෙනවා ඔම්බුඩ්ස්මන් ධූරයේ කාර්යක්ෂමතාවය පිළිබඳ හොයලා බලන්න. ඔම්බුඩ්ස්මන් ධූරයේ වගකීම් පිළිබඳ ප්‍රචලිත කරන්න. ඒ වගේම ඔම්බුඩ්ස්මන්වරයා විසින් ලබා දෙන්නා වූ තීරණවලට තියෙන බලය පිළිගන්න. දැන් අද ඇයි ඔම්බුඩ්ස්මන් වෙත ඔම්බුඩ්ස්මන්වරයා වෙත යාම අද දුර්වලලා තියෙන්නේ? ඇයි අඩුවෙලා තියෙන්නේ? ඔම්බුඩ්ස්මන්ගේ නිර්දේශ ගරුණු කිරීමේ තත්ත්වය නිසා. කැපැත්තකින් ප්‍රශ්නයක් තියෙනවා ඔම්බුඩ්ස්මන් ධූරයේ වෙත යොමු වෙන ඒ පැමිණිලි සම්පූර්ණ වශයෙන් ඉක්මනින් විභාග කිරීමට තිබෙන ගැටලුව. අනික් පැත්තෙන් ඒ දෙන නිර්දේශවලට රජයේ ආයතන ගරුණු කිරීම නිසාත් අද ඔම්බුඩ්ස්මන් ධූරය නාමික ධූරය බඩපත් වෙලා තියෙනවා. මේක වර්තමාන ඔම්බුඩ්ස්මන්වරයා ගැන තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. පහුගිය අවුරුදු 10ම දත්ත අපේ බටකල මෙතුමා ඉන්නවා. එතුමාට අවබෝධයක් තියෙනවා මේ කාරණා ගැන. සැහැණ කාලයක් මේ දේශපාලන ක්‍රියාදාමයේ නීති වෘත්තිය නිරත වෙච්ච නිසා වටකළු මෙතුමනි, මේ ඔම්බුස්මන් ධූරයේ වටිනාකම නැවත ස්ථාපනය කළ යුතුයි. නඩු යන්නේ නැතුව මිනිසුන්ට සහන ලබා ගැනීම පිළිබඳ ක්‍රියාදාමය මේ පිළිබඳ අපි යොමු විය යුතුයි. ඒ වගේම ඔම්බුස්මන්වරයා විසින් දෙන නිර්දේශවලට දෙන බලය පිළිබඳ අපි සොයා බැලිය යුතුයි. වඩා හොඳ ඔම්බුස්මන් ධූරයක් ඇති විය යුතුයි. ඒවට පහසුකම් අවශ්‍ය නම් පහසුකම් දෙන්න. ඒ වගේම ඒ ධූරයේ ශක්තිමත් කරන්න පියවර ගන්න ඕනේ. මම ඔබතුමාලාගේ රජයේ අවධානය යොමු කරනවා මේ ප්‍රශ්නය කෙරෙහි. මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳ ප්‍රශ්නය විශේෂයි. එකාතකින් ස්වාධීන කොමිසමක්, එකාතකින් පාර්ලිමේන්තු පනතකින් වෙනම ස්ථාපනය කරපු කොමිසමක්. අධිකරණය වෙත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පමණයි මානව හිමිකම් කඩවීම පිළිබඳව අද අධිකරණ බලය තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අනේක වියදම් අධිකයි. නීති ආධාර ලබා ගන්න පුළුවන් එක ඇත්ත. නමුත් ඒ නීති ආධාර ආයතන තමන් නඩුවක් නොමිලේ කරනවද නැද්ද කියන කාරණේ තීරණය කරන්නේ යම් විශේෂිත තමන්ගේ ඒ නීති ආධාර ආයතන වල තියෙන පරාසයන් ඔවුන්ගේ ශක්තිය මතයි. ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවක ලේකන වල විතරක් ලක්ෂ ගාණක් වියදම් වෙනවා. ලේකන සකස් කරා. දැන් ඒ නිසා ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් සහන් ලබා ගැනීම මිලාදිකයි. ඒ වගේම නීතිඥවරුන්ගේ ගාස්තු ඉතාම අධිකයි. ඒ වගේම අධික ලෙස ප්‍රමාදයි. මේ තත්ත්වයන් නිසා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන්න කලින් එක පැත්තකින් මානව හිමිකම් කඩවෙච්ච සාමාන්‍ය පුරවැසියන්ට සහන ලබා ගැනීම සඳහා ආයතනයක් තියෙන්න ඕනේ. ඒ වගේම මානව මූලික අයිතිවාසිකම කඩවෙන්න ඔන්න මෙන්න තියෙනවනම් පොලිසියෙන්, හමුදාවෙන් හෝ වෙනත් ආයතනයකින් ශාරීරික හිරේහෙරයක්, වදහිංසාවක්, ගැටලුවක්, ප්‍රශ්නයක්, පීඩනයක්, අනීතිකව එල්ල වෙන අවස්ථාවකදී ක්ෂණිකව සහන පතන්න හැකියාවක් තියෙන ආයතනයක් විදිහට තමයි මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටවෙන්නේ. ගරු සභාපතිතුමියනි, මේ මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳ වෙනම පරීක්ෂණයක් කරන්න. සමහර පරීක්ෂණ තියෙන අවුරුදු 10 12 ගත වෙලා විසඳුන්නේ නැතුව කාර්යක්ෂමතාවයේ අන්තිමට වැටිලා අභ්‍යන්තර පරිපාලනයේ අතිශයින් දුර්වලයි. වර්තමාන කොමසාරිස්වරුන් ගැන විතරක් නෙමෙයි මම මේ කියන්නේ, කාලය තිස්සේ වෙච්ච දෙයක්. ස්වාධීනයි කියලා අතහැරලා දාලා තියෙනවා. මේ ස්වාධීනකම තියෙන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට. හැබැයි පහසුකම් සැපයීමට, ඒවායේ කාර්යක්ෂමතාවයේ සුවා බැලීමට, ඒවා පිළිබඳ ඒකයි මම කිව්වේ, අර අපේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාර්ක සභාව මේක හොයලා බලනවා නම්, ප්‍රගතිය පිළිබඳ හොයලා බලනවා නම් සැලකිය යුතුට මේක ආවරණය කරන්න පුළුවන්. ඊට අමතරව වෙනම පෞද්ගලිකව හරි කැඳවලා විශේෂම අධිකරණ මැතිතුමා මේ පිළිබඳ උනන්දු වෙලා බලපෑම් කරන්න කියනවා නෙමෙයි. බලන්න තියෙන්නේ කොච්චර තියනවද පරීක්ෂණ, කොච්චර කාලයක් ප්‍රමාද වෙච්ච තියනවද, මාසෙකට කීයක් විසඳනවද, ඒවයි ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන කාරණේ. ඒ වගේම ෂණිකෝ මැදිහත් වීම පිළිබඳ ගැඹුරු ගැටලු තිබෙන. ඒ නිසා මානව හිමිකම් කොමිෂන් සභාව මේ රටේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂාව පිළිබඳ ගැඹුරු ලෙස උදව් කරපු මැදිහත් වූ ඡායතනයක් කියන ගෞරවය දෙමින්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි කියන කාරණේ කියමින්ම, හැබැයි මානව හිමිකම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට තම කටයුතු කරගෙන යන්න මුදල් සැපයන්නේ මෙරටේ පුරවැසියෝ, මුදල් අනුමත කරන්නේ මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවට විශේෂ උතුකමක් තියෙනවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ 15 මට්ටමේ පරිපාලනයේ ඉඳලා ඉහළම මට්ටමේ තීන්දුවල ගුණාත්මක ප්‍රතිභාවය දක්වා සුවලැවැලිමේ වගකීමක් තියෙනවා. ඒ වගකීම අතාරින්න එපා. ඒක අතාරින්න එපා. මොකද එයා හිතාගෙන අපි ස්වාධීනයි. ඉන්න කොමසාරිස්වරු කල්පනා කරන අපි ස්වාධීනයි, අපිට ඇඟිලි ගහන්න බෑ. අපිට පුළුවන් වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ යොමු කරන එක විතරයි. නෑ ඊට වඩා දෙයක් ආණ්ඩුවකට තියෙනවා. ඒක විපක්ෂයට දෙන වගකීමක් නෙවෙයි. මේ මානව හිමිකම් කොමිසම සභාවේ පිළිසරණ පතන අයට එකාතකින් ක්ෂණිකව ස්වාබැලීම් වලින් තොරව මේ තිබෙන විමසීම් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා කටයුතු කරනවා. ආ අපිට බලයක් නැත. ආ මේක මේක ප්‍රිමැචුවය. මේ පිළිබඳව තව පස්සේ එන්නේ ආ කියලා ක්ෂණිකව ඒ මුල් වටේම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රජය හෝ රජයේ බලගතු ආයතන හෝ පුද්ගලයන් සම්බන්ධ වෙනකොට ඒවා පිළිබඳ පරීක්ෂණ කිරීමේ ඒවා පිළිබඳ පසුබෑමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මම වසර 10කට වැඩි ගත වෙච්ච ප්‍රශ්නයක් පිළිබඳව මම මගේ නමින් ලිපියක් ඇව්වා මේ පිළිබඳ කටයුතු ඉක්මන් කරන්න කියලා. අඩු ගානේ ඒ ලිපියට පිළිගැනීමක්වත් නැහැ. ලිපියක් ලැබුණා සොයා බලමි කියලාත් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් නෙමෙයි මම නීතිඥවරයෙක් වශයෙන් නෙමෙයි. ඒ නිසා එවැනි මේ තමන් විහිං තමන්ගේ ආයතන දුර්වල කරගෙන තියෙනවා. මොකද කොමසාරිස්වරු යනවා එනවා ආයතනේ තියෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විහිං තමන්ව දුර්වල කරගෙන තියෙනවා තමන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල කර ගැනීම තුල. එහෙම නෙවෙයි නම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාර්ක සභාව රැස් වෙන්නේ නැත්නම් කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකට ලියන්න. මට මේ කොමසාරිස්වරුන්ට පෞද්ගලික කතා කරන්න අයිතියක් නැහැ. මොනවද තියෙන ගැටලු කියලා. අපි වැදගත් වෙන්න. එනිසා ප්‍රශ්න කතා නොකර ඒක තමයි අපි කාට කියන්නේද මේ ස්වාධීනකම තුල අපිට කවුරුත් නැන්නේ හොයලා බලන්න කියලා කියන්නේ නැතුව කාර්යක්ෂමව වැඩේ කරෙන්න ඕන. පළපුරුදු නීතිඥවරයෙක් හැටියට එදිනදා සාමාන්‍ය මිනිසුන්ගේ දුක් ගැනීම වලට සවන් දෙන කෙනෙක් හැටියට මානව හිමිකම් කොමිසම සභාවට දිනපතා සතිපතා පැමිණිලි යොමු කිරීමට උපදෙස් දෙන කෙනෙක් හැටියට මම කියනවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාව පළදායිතාවෙන් කාර්යක්ෂමතාවෙන් ඉතාම පල්ලෙහාට වැටලා තියෙනවා. ඒ පිළිබඳව මේ නොම්බර වලින්
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
කාලයක් තිබෙනවා. සොයා බැලීමක් අපි කළ යුතු තියෙනවා. ගරු සභාපතිතුමියනි අවසාන වශයෙන් තව දෙයක් කියන්න. අද මේ සභාවේදී ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පිළිබඳ කතා කරද්දී කතා වුණා උපදේශකවරුන් ඉන්න අය. ඒ උපදේශකවරුන් කිසිම කෙනෙක් වැටුප් ගන්නෙ නැතේ, දීමනා ගන්නෙ නැතේ, වරප්‍රසාද ගන්නෙ නැතේ කියේ. ජනාධිපතිවරයෙකුට උපදේශකවරු ඉන්නේ ජනාධිපතිවරයා විවිධ විෂයන් පිළිබඳ විශේෂඥයෙක් නොවන නිසා. ඒ ජනාධිපතිවරයා විශේෂඥයෙක් නොවන විෂයන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ උපදෙස් දෙන්නේ. ඒ උපදෙස් ජනාධිපතිවරයාට පෞද්ගලිකව දෙන උපදෙස් නෙවෙයි, රජයට දෙන උපදෙස්. ජනාධිපතිවරයාට දෙන මේ බරපතල තීරණාත්මක රජයේ ප්‍රතිපත්තිය මෙහෙයවීම උදෙසා වූ මේ තීරණ දෙන කණ්ඩායම උපදේශකයෝ බොහොම ලොකු කයිවාරුවක් ගහනවා අපේ උපදේශකයෝ වැටුප් ගන්නෙ නෑ, වරප්‍රසාද ගන්නෙ නෑ කිය. ජනාධිපතිවරුන්ට උපදේශකවරු ඕනේ. ජනාධිපතිවරුන්ට ඒ අදාළ විෂයන් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පළපුරුද්ද අධ්‍යක්ෂකම් තියෙන උපදේශකයන් අවශ්‍යයි. ඒ වගේම අපේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කැමැති ප්‍රමාණයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇති උපදේශකයන් පත් කරගන්න පුළුවන්. ඒකේ කිසි වරදක් නැහැ. නමුත් කරු සභාපතිතුමියනි ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්වාධීනව කටයුතු කරන උපදේශකවරුන්ගේ තිබෙන ප්‍රතිඵලය මොකක්ද? මම එක එක පුද්දලයන්ගේ නම් කියන්නේ නැහැ. ඒ පුද්දලයන් සමහර තමන්ගේ කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් ඒ කටයුතු කරනවා ඇති. රටක් මෙහෙයවීමට මේ ස්වේච්ඡා ක්‍රියාකරුවන්ගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන තමන් කැමති වෙලාවක වැඩ කරන තමන් එක වෙලාවක ඇමරිකාවේ විශ්වවිද්‍යාල වැඩ කරනවා, පුළුවන් වෙලාවට ලංකාවේ එනවා, එක වෙලාවක තමන්ගේ ව්‍යාපාර කටයුතු කරනවා, පුළුවන් වෙලාවක ජනාධිපතිතුමා හම්බ වෙනවා. හා තමන්ගේ ස්වේච්ඡාවේ ප්‍රමාණයට වැඩ කරන උපදේශකයන් මගින් මේ රටට අවශ්‍ය කරන දැවැන්ත විප්ලවය කළ නොහැකි. විශේෂයෙන්ම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල ඒ අවශ්‍ය කරන ඒ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිය ඥානය ලබා දීම උදෙසා පූර්ණ කාලීනව කටයුතු කළ හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත ජාත්‍යන්තරයේ වැඩ පෙන්නලා ඒ අධ්‍යක්ෂකම් තියෙන. ඒ
කියන්නේ උපදේශකයන් ඔබතුමාගේ කාර්යය
අවසන්. මම අවසන් කරනවා කර සභාපතිතුමනි. ඒ කියන්නේ මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක් වීම නැත්නම් තමන්ගේ නමට එක පේටන්ට් එකක් තිබීම එවැනි සුසුකමක් නෙමෙයි. මේ සමහර ක්ෂේත්‍රවල ලෝකයේ පිළිගත් විද්වතුන් විශේෂඥයන් ඉන්නවා. කරුණාකරලා ජනාධිපතිතුමාට මට කියන්න තියෙන කාරණේ තමයි කරුණා කරලා ස්ථීරසාර වැටුප් ලබන වරප්‍රසාද ලබන පූර්ණ කාලීනව වැඩ කරන තමන්ගේ මුළු කාලයම ජනාධිපතිතුමා වෙනුවෙන් සහ රට වෙනුවෙන් වැඩ කරන දක්ෂ විශේෂඥයන් උපදේශකයන් වශයෙන් පත් කරගෙන අදට වඩා කාර්යක්ෂමව විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ මෙහෙවන්න විදුලි බල ක්ෂේත්‍රය ඒ වගේම නව නිපැයුම් ක්ෂේත්‍රය ඒ වගේම අනුකූල තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වෙන ක්ෂේත්‍රවල අවශ්‍ය කරන තාත්‍යන්තර මට්ටමේ විශේෂඥයන් සපයා ගැනීම සඳහා කටයුතු කරන්න මේ වැටුප් ගන්න නැතුව ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියන එක රටට හොඳ දෙයක් නෙමෙයි අවශ්‍ය වන්නේ දක්ෂයන් වැටුප් අරගෙන නියමිත කාලය පූර්ණ කාලිනව වැඩ කිරීමයි ඒ කාරණේ කියන මම නතර වෙනවා බොහොම ස්තුතියි
ගරු මීරා සයිබුල් උතුමා ලැබේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා
අන්කරපු නිසා විශේෂයෙන්ම අජිත් පෙරරා මැතිතුමාගේ කතාවේ ඇතුළේ අපි දකින්නේ දැන් ඔම්බුඩ්ස්මන්වරයා ගැන යම් පැහැදිලි කිරීමක් කරා ඒ වගේම HRC කොමිෂන් එක පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරා මේවා ඔබතුමත් දන්නවා මේවා ජුඩිෂියර් පවර් එකක් තියෙන ආයතන නෙවෙයි ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක් නැහැ කාර්යක්ෂම කළ යුතුයි කියන තැන මම ඉන්නවා ඒ ගැන ගැටලුවක් නැහැ නමුත් අපේ ආණ්ඩුව ආවට පස්සේ මේ ඔම්බුඩ්ස්මන් ධූරයේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරි වගේ අදහසක් ගම් වෙනවා නම් ගරු සභාපතිතුමනි ඒක ටිකක් වැරදි අපි පොදු විවේචනය බාරගනිමින් ඒ ආයතනයේ කාර්යක්ෂමයි කර යුතුයි කියන තැන ඉන්නවා එහෙම නැතුව මේ අපේ ආණ්ඩුව ආවට පස්සේ ඔම්බුඩ්ස්මන් ධූරයේ දුර්වල වෙලා හරි HRC කොමිෂන් එක දුර්වල වෙලා හරි කියනවා නම් ඒ කතාවේ සත්‍යයක් නැහැ නමුත් පොදුවේ කාර්යක්ෂම කර යුතුයි කියන තැන අපි ඉන්නවා
ගරු අජිත් පෙරවන්ත
ගරු වටකල මැතිතුමනි මම මගේ කතාවේ කිව්වේ පසුගිය වසර 10ක් විතර තිස්සේ තියෙන තොරතුරු ගත්තාම මේ ආයතන දුර්වල වෙමින් තියෙනවා කියලා. ව්‍යවස්ථාවෙන් ස්වාධීනත්වයේ තිබුණට පරිපාලනය පිළිබඳ සොයා නොබැලීම නිසා ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. සොයා බැලීමේ වගකීම තියෙන්නේ අත්‍යවශ්‍යම රජයට නෙමෙයි. සොයා බැලීමේ වගකීම තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට මේ පාර්ලිමේන්තුවට. ඒක ඉෂ්ට කරන්න කියලා මම කියන්නේ.
අවසන් කරනවා.